ඊළඟට ගරු නිහල් අබේසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් ලැබෙනවා.
ස්තුතිය මුලාරස් මුලාසනාරෝට ගරු මන්ත්‍රීතුමියනි. ඇත්තටම අද අපි සාකච්ඡා කරන්නේ සභාව කල්තබන අවස්ථාවේ විපක්ෂයේ ඉදිරිපත් කරපු මේ අර්බුදය කළමනාකරණය කර ගැනීම පිළිබඳ යෝජනාව. එතුමන්ලා මේ යෝජනාවේදී ඉදිරිපත් කරලා තියෙනවා මේ මාර්ග සිතියමක් සකස් කිරීම පිළිබඳව, සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව. නමුත් මම මේ විවාදය දවස පුරා අපි අහගෙන හිටියා. මේ මාර්ග සිතියමක් සකස් කිරීම හෝ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව අදහස් ප්‍රකාශ වුණේ ඉතාමත්ම සීමිතව. ඉතින් අපි හිතනවා ඇත්තටම ගරු ජනාධිපතිතුමා මාර්තු මාසේ 17 වෙනිදා ඉදිරිපත් කරපු ඒ එතුමාගේ ජාතිය අමතා කරපු කතාවේ සහින් පසුව මාධ්‍ය සගයින් එක්ක කරපු සාකච්ඡාවේදී ඒ පැහැදිලි කරපු පැයයි විනාඩි 8ක් අරගෙන ඒ පැහැදිලි කරපු වැඩපිළිවෙල තමයි මම හිතන්නේ අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හැටියට අපි ඉදිරිපත් කරේ. දැන් අද ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිත් එතුමාගේ ඒ වැඩපිළිවෙල සනාථ කරා, ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉදිරිපත් කරා. ඉතින් උදේ සිට විපක්ෂයෙන් නැගුණු අදහස් කීපයක තිබුණා අපේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව, මධ්‍යස්ථභාවය පිළිබඳව. ඉතින් ඉතාමත්ම පැහැදිලිව ජනාධිපතිතුමා එතුමාගේ කතාවේ සඳහන් කළා අපි මේ අපේ විදේශ ප්‍රතිපත්තිය ඒ නොබැඳි බව, මැදිහත් බව, මධ්‍යස්ථභාවය අපි රැකගෙන කොහොමද අපි ප්‍රකාශ නිකුත් කරේ, කොහොමද අපි සම්මුතියින් වලට එළඹුණේ, කොහොමද අපි ක්‍රියාමාර්ග ගත්තේ කියලා. ඉතින් ඉතාමත්ම විධිමත් පැහැදිලි කිරීමක් තිබියදී අපිට පුදුමයි අපේ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ නැවත නැවතත් රටේ විදේශ ප්‍රතිපත්තිය සහ මධ්‍යස්ථභාවය පිළිබඳව ප්‍රශ්න නගනවා. ඉතින් ඇත්තටම මේ අර්බුදය හමුවේ තමයි අපේ රටේ මේ මධ්‍යස්ථභාවය වඩා හොඳින් පිළිබිඹුනේ. ඒක මං හිතන්නේ ජාත්‍යන්තරව ඉතාමත්ම විවෘතව පිළිගන්නවා මේ වෙලාවේ ශ්‍රී ලංකාව මේ අර්බුදයේදී අපි හැසිරීම පිළිබඳව ඉතාමත්ම අගය කිරීමක් කරනවා. අපිට හමුවෙන හැම තානාපති නිලධාරියෙක්ම අපිට කියන්නේ ශ්‍රී ලංකාව මේ කාර්යයේදී හැසිරීම ඉතාමත්ම අගය කරනවා කියලා. මොකද ඒ අනුව යන්න දැන් ලෝකේ රටවල් ගණනාවක් සූදානම් වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ අපේ මධ්‍යස්ථභාවය, අපේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව අපි ඉතාමත්ම හොඳ ස්ථානයකට තමයි අපේ රට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒක මේ අර්බුදයේදී තමයි ඇත්තටම ඒ වගේ කරුණක් පිළිබඳව අපි ගන්නා ක්‍රියාමාර්ග මත තමයි ලෝකේ තීරණය කරන්නේ අපේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව. අපි කරන කතාවලින් නෙමෙයි. ඉතින් අපි හිතනවා අපි ඒ පිළිබඳව සැලකිලිමත් ආදර්ශයක් ලෝයට අපි සපයලා තියෙනවා කියලා. ඒ වගේම දැන් අපේ අනිල් ජයන්ත මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා ඉතාමත්ම හොඳින් පැහැදිලි කරා මේ ආර්ථිකය, මේ අර්බුදය තුළ ආර්ථිකය කළමනා කරගන්න ආකාරය පිළිබඳව. ඉතින් ඇත්තටම අපිට මේ අර්බුදය හරහා එන ගැටලු තමයි ප්‍රවාහනය. ඒ ප්‍රවාහනයට අදාළ ඉන්ධන සපයා ගැනීම. මොකද ඉන්ධන, ගෑස්, ඊළඟට ඖෂධ, තිරිඟුපිටි, පොහොර, කුකින් ඔයිල්, මේ බොහෝ දේවල් අපි ආනයනය කරන රටක්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙවැනි බාහිර සාධකයක් නිසා ඇතිවෙන අර්බුදයකදී අපිට සිද්ධ වෙනවා මේ ගැටලුවලට මූණ දෙන්න. ඒ වගේම දැන් විදුලි උත්පාදනයටත් මේකේ යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මේ ගල්ලඟුරු ගැන නිතර නිතර අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ බාල ගල්ලඟුරු කතාවක් ගේනවා. ඉතින් ඇත්තටම මම හිතන්නේ මේ ගල්ලඟුරු පිළිබඳව මේ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් නොමැති නිසා තමයි මේ හැම වෙලාවෙම මේ බාල ගල්ලඟුරු ගැන කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ නිපදවන්නේ නැති භාණ්ඩයක් අපේ රටට ආනයනය කරනකොට අපිට යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරන්න වෙනවා. ඒතකොට දැන් මේක ගල්ලඟුරු වලටත් පොදුයි, ඖෂධවලටත් පොදුයි. මොකද ඖෂධ මේ රටේ නිෂ්පාදනය කරන්නේ නැහැ. 80%ක් විතරම ඖෂධ නිෂ්පාදනය කරන්නේ විදේශ රටවල් වලින් තමයි අපි මේ රට මේ පාවිච්චි කරන්නේ. එතකොට මේ දෙකේදිම මගේ පෞද්ගලික අත්දැකීම් තියෙනවා ඖෂධ ගෙන්වීමේදී මේ ගල්ලඟුරු වගේ බාහිරව නිපදවන භාණ්ඩයක් ගෙන්වීමේදී අපිට භාවිතා කරන්න වෙන්නේ හොඳ ප්‍රසම්පාදන ක්‍රියාවලියක්. ඊළඟට ඒ යම්කිසි ගැටලුවක් ඇති වුණොත් ඒ අපි ආනයනය කරන භාණ්ඩේ ඒ සඳහා ඒ යම්කිසි ඒකේ ක්වොලිටි ෆේලියර් එකක් වුණොත් ඒකට යම්කිසි කොන්දේසි පැනවීමක්. ඉතින් මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙලා තිබෙන්නේ ඒක. ඒ කියන්නේ මෙතෙක් ඉතිහාසයේ පෞගිය කාල සීමාවන් තුළ අපි දන්නවා මේක ප්‍රසම්පාදන ක්‍රියාවලියකට බඳුන්ුනේ නැහැ. තමන් දන්න කියන තමන්ට විශ්වාසවන්ත වෙන්න පුළුවන්, තමන්ගේ හිතවතුන් වෙන්න පුළුවන්, එහෙම අය ලවා තමයි ගල්ලඟුරු මේ රටට ආනය කළේ. අපිට එහෙම අවස්ථාවලට යන්න සිද්ධ වෙනවා. දැන් මේ අර්බුදය ඒ වගේ අවස්ථාවක්. සමහර විට අපිට අර්බුදයකදී අර අපි සම්ප්‍රදායිකව ක්‍රියාත්මක කරන ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියට යන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක සාධාරණයි අර්බුදයකදී. නමුත් මේ පහුගිය ආණ්ඩු කීපයක්ම අර්බුදය තුල අර්බුදයන් තුල පමණක් නෙමෙයි එදිනෙදා කාර්යයන්වලදීත් ප්‍රසම්පාදනයෙන් තොරව එවැනි ගනුදෙනු කරා. ඉතින් ගල්ලඟුරු වලට වෙලා තිබුණෙත් ඒක. නමුත් අපේ ආණ්ඩුව ගල්ලඟුරු වලට නියම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් භාවිතා කරා. ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව ඒක ගල්ලඟුරු සැපයුම්කරුවෙක් තෝරගත්තා. ඒ සැපයුම්කරුවාගේ ඒ ගල්ලඟුරු ඒ අදාළ අවස්ථාවලදී ඒ වාර්තා ලබා ගත්තා. ඊට පස්සේ අපේ රටට ගේනකොට ගෙනහම අපි හඳුනාගත්තා අපේ ඒ නිරීක්ෂකයෝ ඒවා යම්කිසි ප්‍රමාණයක ප්‍රමිතියෙන් බාලයි කියලා. එතකොට තියෙන්නේ අර ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තියෙන කොන්දේසි අනුව අපි අය කර ගැනීම කරන්න. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. අපි පිටරටකින් යම්කිසි භාණ්ඩයක් ආනයනය කරනවා. අපි ක්වොලිටි එක දන්නේ නැහැ. මං හිතනවා ඔබ ඕන තරම් අහලා තියෙනවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අපි ගේන ඖෂධ අපි යම්කිසි කාල සීමාවකට පස්සේ හඳුනා ගන්නවා ක්වොලිටි ෆේලිය කියලා. ඊට පස්සේ අපි සම්පූර්ණ භාවිතයෙන් ඒවා ඉවත් කරලා ඒ සැපයුම්කරුන්ගෙන් අර කොන්දේසි අනුව අය කිරීම කරනවා. ඉතින් මේ ක්‍රියාවලිය නොතේරෙන තාක්කල් මේක තේරුම් ගන්න බෑ. ඒක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. දැන් අපි මේ අර්බුදය බාහිර අර්බුදයක්. මේක අර දිත්වාසුලි කුණාටුව වගේ සුනාමිය වගේ අපේ රටට නිශ්චිතවම කළමනාකරණය කරගත හැකි වූ අර්බුද නෙමෙයි. මේක මැද පෙරදිග යුද්ධයක් සිද්ධ වෙනවා. ඒ යුද්ධයේ කාල සීමාව යුද්ධයේ කොතනින් කෙලවර වෙයිද කෙලවර වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. මං හිතන්නේ යුද්ධයට මැදිහත් වෙලා ඉන්න අයටත් අවබෝධයක් නැහැ. ඒ නිසා මේ යුද්ධය නිසා ඇතිවන පළ විපාක පාලනය කරන්න අපිට තියෙන්නේ හොඳින් කළමනාකරණය කර ගැනීම. දැන් අපි කොවිඩ් වසංගතයත් ගෝලීය වසංගතයක්. හැබැයි කොවිඩ් වසංගතයට මුහුණ දෙන වෙලාවේ අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අයට ඒකට මුහුණ දෙන්න ක්‍රමවේද ඕන තරම් අපි සකස් කරලා තිබුණා. අපි ඒ වෙලාවේ රාජ්‍ය සේවයේ හිටියේ නැහැ. ආණ්ඩු පක්ෂයට උදව් කරමින් හිටියේ නැහැ. අපි විපක්ෂ නියෝජනය කරමින් හිටියේ. නමුත් අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපි උදව් කළා ඒ වෙලාවේදී කොහොමද ඒක කළමනාකරණය කරගන්නේ කියලා. නමුත් ඔබට හොඳට මතක ඇති ඒ වෙලාවේ හිටපු පාලකයෝ ඒ සෞඛ්‍ය නිලධාරීන් වෛද්‍ය නිලධාරීන් සකස් කරපු ඒ සැලසුම් වෙනස් කළා. ඒ නිසා ඒක දිග්ගැස්සුණා. ඉතින් අපිට ඒක තමයි උනේ. ඒ කියන්නේ අපිට අභ්‍යන්තරව කළමනාකරණය කරගත හැකි වූ අර්බුදයක් වුණත් අපිට දීර්ඝකාලීනව මුහුණ දෙන්න සිද්ධ වුණා පාලකයින්ගේ තිබිච්ච ඒ මැදිහත් වීම නිසා. ඉතින් ඒ නිසා දැන් මේක අපි තේරුම් ගන්න ඕනි. මේක බාහිරව පවතින යුද්ධයක්. අපිට සීමා සහිතයි මේ පාලනය කර ගැනීම. අපි ඒ නිසා අපේ රට තුළ පාලනය අපි ක්‍රමානුකූලව රාජ්‍ය පාලනය කර ගැනීම සහ කළමනාකරණය කර ගැනීම තමයි අපිට වැදගත් වෙන්නේ. දැන් කොවිඩ් වසංගතයෙන් පස්සේ තමයි ආර්ථික අර්බුදය ආවේ. කොවිඩ් වසංගතයෙන් පස්සේ ආර්ථික අර්බුදය ආවේ අපේ රටට ශක්තිමත් ආර්ථිකයක් තිබුණේ නැහැ. ඒ ශක්තිමත් ආර්ථිකයක් තිබුණේ නැති නිසා අපි කොයි වසංගතයේ අවසන් වෙනකොට අපේ විදේශ ප්‍රේෂණ අඩු වුණා, සංචාරකයන් එන එක අඩු වුණා, අපි අපනයනය කරන ලැබෙන ආදායම අඩු වුණා. ඒ නිසා අපේ සංචිත හිඳුණා. අපි අපේ හිටපු පාලකයෝ ඒවා කළමනාකරණය කරගන්න හැකියාවක් තිබුණෙත් නැහැ. ඒ නිසා අපි අවසානයේ අර බංකොලොත් තත්ත්වයට එනකන් රටට බංකොලොත් වෙන්න සිද්ධ වුණා. එතන බංකොලොත් කළා. ඉතින් මේක මේ වෙලාවේ මේ අර්බුදය බාහිර අර්බුදයක් වුණත් අපි හොඳින් කළමනාකරණය කරමින් ඉන්නේ. අපිට මේ 2025 වෙනකොට අපි කිසියම්
දුරට
අපේ ආර්ථිකය ශක්තිමත් කරගෙන හිටපු නිසා 2025 අවසානයේ අපි අයවැය වාර්තාව ඉදිරිපත් කරනකොට තමයි දිත්වා සුලිකුණාටු ආවේ. නමුත් අපි 2026 ඉතාම හොඳ සැලසුම් සහගතව අපේ ආර්ථික කටයුතු කරන්න සැලසුම් කරමින් හිටියේ දිත්වා සුලිකුණාටු එනකොට. ඒ නිසා අපිට විශ්වාසයක් තිබුණා අපේ භාණ්ඩාගාරයේ. අර දැන් කියන්නේ අපිට ඇයි මේ අතිරික්තය පාවිච්චි කරන්න නැත්තේ සහනාධාර දෙන්න කියලා. එහෙම අර්බුදයකදී ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි යම්කිසි පාලනයකට නතු කළ යුතුයි අපිට තිබෙන මුදල් ප්‍රමාණය, සංචිත ප්‍රමාණය. අපි ජනතාවගේ ජීවන තත්ත්වය, එදිනදා ජීවන තත්ත්වය පවත්වාගෙන යාමට තමයි අපි ක්‍රියාත්මක විය යුත්තේ. ඉතින් ඒ ආණ්ඩුව ඉතාම හොඳින් ඒ කළමනාකරණය කර ගැනීම කරනවා. දැන් ඇත්තටම 17 වෙනිදා ගරු ජනාධිපතිතුමා ඒ එතුමාගේ කතාව ඉදිරිපත් කරනකොට ජනතාවට අවශ්‍ය තලසමතුමා ඉදිරිපත් කරේ. පාර්ලිමේන්තුවටත් ඒකේ අදාළයි. ආර්ථික ක්‍රියාකාරකම් පවත්වා ගන්නෙ කොහොමද? දරුවන් පාසල් යවා ගන්නෙ කොහොමද? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගන්නෙ කොහොමද? ඒ පිළිබඳව ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කළා ජනාධිපතිතුමා 17 වෙනිදා. දැන් ඒකේ දිගුවක් හැටියට තමයි අද එතුමා මධ්‍යස්ථභාවය ගැන කතා කරලා අපි කොහොමද මේ ඉන්ධන, ගෑස්, විදුලිය කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා කරුණු ඉදිරිපත් කරේ. ඉතින් එතකොට දැන් මේ කම්පනයට ඔරොත්තු දෙන ආර්ථිකයක් අපිට තිබිච්ච නිසා තමයි අපි අද මේ තරමටවත් මේක පාලනය කරගෙන ක්‍රියාත්මක වෙමින් ඉන්නේ. මම හිතනවා ඒකේ ඒ ශක්තිය අපිට ලැබුණේ අපි 2025 වසර පුරාම අපි මේ රටේ ආර්ථිකය ඉතාම සාධනීය ලෙස කළමනාකරණය කරන, අපේ ආදායම වැඩි, ආදායම එකතු කිරීම වැඩි කරගෙන, අපේ වියදම් අඩු කරගෙන,
අපිට
හොඳ ශක්තිමත් භාවයක් අපි ආරක්ෂා කරගෙන හිටපු නිසා තමයි අද රටේ ජනතාවට මේ බාහිර අර්බුදයක් තිබියදී අපිට ඉතාමත්ම අපේ ජීවිත පවත්වාගෙන යන්න ඒ හැකියාව අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් කාලය ලබා දීම පිළිබඳ ඔබට ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් දෙකීම අවසන් කරනවා.
ඔබතුමාට ස්තුතියි.